ප්‍රඥාව තීරණය වෙන්නේ මොකට සාපේක්ෂ? ප්‍රඥාව තීරණය වෙන්නේ මොකට සාපේක්ෂ?
ප්‍රඥාවට සාපේක්ෂවමයි. ඒකට තව ඔප්ෂන් එකක් නැහැ.
විඥානයක් තුළ ප්‍රඥාව තීරණය වෙන්නේ මොකට සාපේක්ෂ?
විඥානයක් තුළ ප්‍රඥාව තීරණය වෙන්නේ ඒ ප්‍රඥාවට සාපේක්ෂවමයි. ප්‍රඥාව කියන එකට තව එකක් සංසන්දනය කරන්න බෑ. මාර්ගඵලයට තවත් එකක් සංසන්දනය කරන්න බෑ. තමන් සෝතාපන්නයි කියලා තීරණය වෙන්නේ සෝතාපන්න ඥාණයෙන්මයි. පෘථුජන ඥාණයෙන් තීරණය කරන්න බෑ. එහෙම කෙරුවොත් ඒක දෘෂ්ටියක්. ඒක බුදුවර අනුමත කරන්නේ නැහැ. සකෘදාගාමි කෙනාගේ සකෘදාගාමි ඥාණය තීරණය වෙන්නේ ඒ සකෘදාගාමි ඥාණයෙන්මයි. ඒක සෝතාපන්න ඥාණයෙන් තීරණය කරන්නත් බෑ, පෘථුජන ඥාණයෙන් තීරණය කරන්නත් බෑ. අනාගාමි ඥාණයෙන් තීරණය කරන්න බෑ, ඒක ලැබිලා නැහැ. ලැබිච්ච නැති එකෙන් තීරණය කළාම ඒක දෘෂ්ටියක්. එහෙනම් ඒ ඵලයේ ඥාණයෙන්මයි ඒක තීරණය වෙන්නේ. මම සෝතාපන්න කියලා දැනගන්නේ මගේ සෝතාපන්න ඥාණයෙන්මයි. වෙන එකකින් දැනගන්න බෑ. එහෙම ඔප්ෂන් එකක් නෑ. අරකින් මේක දැනගන්න පුළුවන්. එහෙම බෑ. එහෙම දැනගත්තොත් ඒක දෘෂ්ටියක්. ඒක ඩුප්ලිකේට් එකක්. ප්‍රඥාව දැනගන්නේ ප්‍රඥාවෙන්මයි. ප්‍රඥාව මනින්නේ ප්‍රඥාවෙන්මයි. ඒතුව ඒක වෙන කෙනකින් මනිනවා නම් ප්‍රඥාව ඊට වඩා බාල එකක් වෙනවා. එහෙනම් ප්‍රඥා පාරමිතාවක් ඇදෙන්නේ නෑ. ප්‍රඥා ගුණයක් ඇදෙන්නේ. ගුණය කියලා කියන්නේ තවත් කෙනකින් මනින්න පුළුවන්. පාරමිතාවක් කියන්නේ ඒක මනින්න බෑ. මනින්න බෑ. මනින්න වෙන ක්‍රමයක් නැහැ.
ප්‍රඥාවක් අවදි වෙන්නේ ඉස්මතු වෙන්නේ
ඒ ප්‍රඥාව තුලින්මයි. ප්‍රඥාවක් අවදි කරන්නත් උනේ ප්‍රඥාවෙන්මයි. ප්‍රඥාව අවදි කරන්න වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයක් තිබුණොත් ඒ ක්‍රමේ ප්‍රඥාවට වඩා බලය වැඩි එකක් වෙන්න ඕනේ. වැඩි එකක් වෙන්න. මේ ලෝකේ වැඩිම බලය තියෙන එකක් තමයි අවකාශය. ඒ නිසා මුළු විශ්ව පද්ධතිය අවකාශයේ උසුලාගෙන ඉන්නේ. හැබැයි ඒකට ඒක පාලනය කරන්නේ කවුද කියලා අහුවම ඒකෙමළු එක පාලනය කරන්නේ. ඇයි අවකාශය වෙන එකකින් පාලනය කරොත් අවකාශය තුල මෙච්චර ධාර්තව රැඳෙන්න බෑ. ඊට වඩා බලයක් කෙනෙක් ඉන්නවනේ. ඒතකොට එයා තමයි මේව පාලනය කරන්නේ. මේක නෙමෙයි අවකාශයමයි අවකාශය පාලනය කරන්නේ. ඒ නිසා ඒකේ කැපැසිටි එක වැඩි. ඕන තරම් බරක් යට උල්ලාන්න පුළුවන්. උසලන්න පුළුවන්.
ප්‍රඥාව විඥානය තුල තියෙන මොකක් විදිහටද? ප්‍රඥාව විඥානය අතර තියෙන වෙනස හෝ සම්බන්ධ
විඥානය කියලා කියන්නේ දැනීම. ප්‍රඥාව කියලා කියන්නේ දැනීමේ පරිපූර්ණත්වය. දැනීම කියලා කියන්නේ ඒ ලිමිටඩ් එකක්. ඒ මොහොතේ Tamanට සංවේදන එකක්. ප්‍රඥාව කියලා කියන්නේ දැනීමේ පරිපූර්ණත්වය සම්බන්ධයෙන් සියල්ල දත් කියන එක.
කොච්චර දැනගත් කැපැසිටි එකද?
දැන් අපි කියනවා මේක කුටියක්. මේක කුටියක්. සග්ගාල පසඟ පිට වැඳලා තථාගතයන් වහන්සේ, සින්වත් භාග්‍යතුන් වහන්සේ මේක කුටියක් කියලා ආවල් භික්ෂුව කියනවා. ඔබ වහන්සේගේ ප්‍රඥාවට මේක කොහොමද ගෝචරන්නේ? මහණෙනි, පොය කෙරුවොත් මේක සීමාවක්. මහණෙනි, ධර්ම දේශනා කළොත් මේක ධර්මශාලාවක්. මහණෙනි, දානෙ වැළඳුවොත් මේක දානශාලාවක්. මහණෙනි, මේක විවේක ගත්තොත් මේක විශ්‍රාමශාලාවක්. මහණෙනි, ලිපපත් කරොත් මේක ගිනියල් ගයක්. මහණෙනි, වැසිකිලි කැසිකිලි කරොත් මේක වච්ච කුටියක්. මහණෙනි, මේක බරු ටික දැම්මොත් මේක ගබඩාවක්. මානෙනි මේක පොඩි කරුවොත් මේක නිකම්ම නිකං පස් ගොඩක්, එහෙම නැත්නම් මේක වැලි ගොඩක්. මේ සතරමා භූතය විවිධාකාර නාම රූප වලින් විවිධ පෝෂණ වලින් මෙතන මේ විදිහට සැකසিলা තියෙනවා. මේක මේකයි කියලා කියන්න බෑ. ඒක හැම මොහොතේම ඒ පරිභෝජන සාපේක්ෂව වෙනස් වෙනවා. ඒක බුදුහාඳුර වෙන එකක් නෑ අපිට කියන්නේ. ඒ මොකද්ද? එයාට තිබුණ දැනීමක්. ආන්දරමක් ඉන්නවා, ඇඳක් තියෙනවා, කුටිය. එයාට දැනීම. හැබැයි ප්‍රඥාව නෙමෙයි. ප්‍රඥාව කියලා කියන්නේ ඒ පිළිබඳ සම්පූර්ණ දැක්ම. සම්පූර්ණ දැක්ම. පරිපූර්ණ දැක්ම. ඒ පරිපූර්ණ දැක්මට දැනුම කියන්නේ නැහැ. දැනීම කියන්නේ. ඒකට කියන්නේ මේ ප්‍රඥාව. දැනීම තීරණය වෙන්නේ දිට්ඨියට සාපේක්ෂව. පේන එක, ඇයෙන එක, හැඟෙන එක, දැනෙන එක, සිතන එක. ඒක දැනීම. ප්‍රඥාව කියලා කියන්නේ මේකෙන් පේනවා. නමුත් අර ඔක්කොම ආයතන වලට සාපේක්ෂව සම්පූර්ණම එකක් එයාට වැටෙනවා. ඒක ප්‍රඥාව. හැම ආයතනයකම සාපේක්ෂව එක දැනන්නේ ඒක ප්‍රඥාව. හැබැයි පේන දේ ඇසීමකින් වෙනස් කරන්න බෑ. ඇයි? ඒ ඇසීමත් එකට යටත් වෙනවා. ඒ තරම් පරිපූර්ණ දැනුමක් ඒක. ඒක ප්‍රඥාව.
තුන ප්‍රඥාවයි විඥානයයි නිරෝධයයි තුනක්.
විඥානය කියලා කියන්නේ ඉපදීමට හේතු සකස් වෙන ශක්ති විශේෂය. විඥානය ප්‍රඥාව කියලා කියන්නේ ඒක නිරෝධ කරන්න භාවිතා කරන අවබෝධය. ප්‍රඥාවෙන් තමයි අරක මේව කරන්නේ. නිරෝධය කියලා කියන්නේ ඒ ඉපදීමෙන් නිදහස් වීම. එහෙම නැත්නම් ඉපදින්න තියෙන හේතු ටික ක්‍රියාව විරහිත කිරීම. කෙලෙස් ටික ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියා විරහිත වෙනවා. ඒක නිරෝධය. කාරණා තුනක්.
දැනීම ක්‍රියාත්මක වෙන්නේ විඥානය තුළ තියෙන ප්‍රඥාව අනුවද? විඥාණයෙන් දැනගන්නේ විඥාණයේ තියෙන ප්‍රඥාව අනුවද?
දැනීම ගොඩාක් දුරට තීරණය වෙන්නේ දැනගන්න දෙයට සාපේක්ෂව.
දැනගන්න දෙයට සාපේක්ෂව.
දැන් අපි මොනවාරි දැනගත්තාම ඒ දැනීම ඒකට සාපේක්ෂව තමයි තීරණය වෙන්නේ. දැන් මම දැක්ිනවා පාත්‍රයක් තියෙනවා. ඒ පාත්‍රය අසෝලාගේ එහෙම නැත්නම් අත්තරප එකක් මේක පරිභෝජනෙන් අයින් කරප එකක් ඒක වතුර තියන්න තේින එකක් කියලා අපි මොනවාරි එකක් දැනගන්නවනේ. ඒකට සාපේක්ෂව තමයි දැනීම තියෙන්නේ.
ඒක ප්‍රඥාවට සාපේක්ෂ නැහැ කියලාද
කියන්නේ? ප්‍රඥාවට සාපේක්ෂයි. නමුත් දැනීම නිතරම සීමා වෙනවා අර දැනගන්න දෙයට සාපේක්ෂව. ප්‍රඥාව කියන්නේ එතනින් එහාට ගිය එකක්. ඒක ප්‍රත්‍යක්ෂයක් එක්කෙන එකක්.
නිරෝධ වුණු විඥාණයයි නිරෝධයයි අතර සම්බන්ධයක්
තියෙනවා.
මේ දෙක දෙකක් නෙමෙයි. නමුත් පිරුණම් පාල නැහැ.
නිරෝධයයි නිරෝධයයි
නිරෝධ වෙච්ච විඥාණය.
නිරෝධයයි නිරෝධ වෙච්ච විඥාණයයි දෙකම එකක් නම් පිරිනුවම් පෑමක් අවශ්‍ය නැහැ. මොකද පිරිනුවම් පාන. පිරිනුවම් පෑමක් අවශ්‍ය වෙන්නේ නිරෝධයයි නිරෝධයයි අතර අර ලොකුවට ප්‍රශ්නයක් නැති වුණාට ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙක ඒ ප්‍රශ්නේ නිදාස් කරලා එකතු කරන්න ඕන නිසා තමයි පිරිනුවම් පෑමක් කියලා එකක් ලෝකෙ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් පිරිනුවම් පෑමක් අවශ්‍ය නැහැ. නිරෝධයයි නිරෝධ වෙච්ච විඥාණය දෙක එක නම් එහෙම ඉන්නවා රහතන් වහන්සේ අවුරු ලක්ෂයක් විතර. අවශ්‍ය නැහනේ. ඇයි රාතේකට පිරිනුවම් පෑම අවශ්‍යතාවය ඇති වෙන්නේ? පත්‍යක බුදුහාමුදුරන්ට ආයස් කල්පේ සංස්කාරය අතරින් අවශ්‍ය වෙන්නේ ඇයි? බුදුහාමුදුර ආයස් සංකල්පය අතරින් ඇයි? ආයි සංසාරය මොකටද අතරන්නේ? අතරින් මොකටද ඒ උමනාව ඇති වෙන්නේ? ඒ කියන්නේ නිරෝධයයි නිරෝධ වෙච්ච විඥාණය අතර පුංචි ගැටලුවක් තියෙනවා. නිරෝධය තුළ කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි නිරෝධ වෙච්ච විඥාණයට පැම්පාස වෙන්න ඕනේ, ගිලම් පස ගන්න ඕනේ, සුනාම්පරන් පුන්නමන්තාන චිත්තපුත්ත මොකක්ද නැහැ කරන්නේ. අසුවල් භික්ෂුව විනයට අනුව ඉන්නවද? මේ භික්ෂුව විනය ආරක්ෂා කරනවද? ආනන්ද දැන් ගිලම් පස හදන වෙලාවද? මේවා හිතෙනවා. ඒ නිසා ඒ නිරෝධ වෙච්ච විඥාණයට නිරෝධයට සමාන වෙන්න ඕනේ. එහෙනම් නිරෝධ සමාපත්තිය තුළින් යා පිරිනවම් පාන්න ඕනේ. දැන්නම ඉතිපස් අරව මොකවත්ම නැහැ. අර අරයට සමාන වෙන. එතකන් සමාන වෙන්නේ. හැබැයි එයා දැනටමත් ඒ කියන්නේ උප්පත්ති නවත්තපු කෙනෙක්. හැබැයි එයා තුළ තාම අර පැවැත්ම තියෙනවා. ඒ පැවැත්ම තියෙන නිසා නිරෝධයට පැවැත්මක් නැහැනේ. මෙයාට පැවැත්මක් නැහැ. ඒ රාතන් වහන්සේට පැවැත්මක් තියෙනවා. පිරිනවම් පෑමේදී තමයි අරකටපත් වෙන. එතකන් මේ පොඩි වෙනස තියෙනවා. මනසට අවශ්‍යතාවු නුක්කම් තියෙනවා. දැන් මොග්ගලනාන්දර කියනවා මට අමාරුයි. භාග්‍යතුන් වහන්සේ මට පිරිනම් පාන්න ඕනේ මට අමාරුයි. භාග්‍යතුන් වහන්සේ කියනවා ආනන්ද මේක කැඩිච්ච කරත්තයක් වාගේ පුළුවන් තරම් ඉක්මනට පිරිනම් මංච එකට ගෙනියන්න කියලා කියනවා. හැබැයි නිරෝධය කවදරි කියලා තියෙනවා මට අමාරුයි කියලා. මට වේසයි කියලා. ඒකෝර නිරෝධියට නැති ප්‍රශ්නයක් ඇයි මෙතනට ආවේ? තාම ඒ විඥාණයට අදාළ ආයතන ක්‍රියාත්මක වෙනවා. වේදනා සංස්කාර ඒ ඔක්කොම තාම තියෙනවා. ඒ සංස්කාර වලින් ඒවා අට ගන්නවා. ඉපදීමක් නැහැ. නමුත් ඒවා දැනෙනවා. ඒ නිසා තමයි නිරෝධයත් නිරෝධ වෙච්ච විඥානයත් සමාන වෙන්නේ නැත්තේ. ඒ සමාන වෙන්නේ පිරිනුවම් පෑමේදී. ඊටපස්සේ අර මොකවත් නැහැ. දැන් පිරිනුවම් පෑවට පස්සේ කියනවාද මට රිදෙනවා කියලා? එම්බ්‍රිසා වාගේ මට පිරිටන් දෙන්න කියලා කියන නැහැ. හැබැයි විඥානයක් තියෙන රාතන් වාසේ කියනවා දැන් නම් ටිකක් අසායෝනේ පස්පංගෝ ටිකක් තම්බල දෙන්න කියලා කියනවා. උන්නාන්සේට පස්පංගෝ ඕනේ. හැබැයි නිරෝධයට පස්පංගෝ අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි රහත් වෙච්ච බුදු වෙච්ච හැමෝම පිරිනුවම් පෑමට ඒ තරම් සාදු කියලා නමස්කාර කරන්නේ. ඒක තමන්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා දැනෙනවා. ඒ නිසා උන්වහන්සේලා ආරාධනා කරනවා පිරිනුවම් පෑම මා වැළඳ ගන්න කියලා. ආයි සංස්කාරය උන්වහන්සේ අතාරිනවා. අතරලේ පිරිනුවම් පෑම බොහොම කැමැත්තෙන් වැළඳ ගන්න. ඒතුව ඒක තමන්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා දැනෙනවා. තමන්ට තියෙන දුර්වලකම් එතන නැහැ. ඒ රිදෙන ඒවා නැකිටින්න ඒවා අවදි වෙන ඒවා දත්ම අදින ඒවා ඒ ප්‍රශ්න මොකවත් නැහැ. අර තමන්ට ඒ නඩත්තුවත් එක එක කරන්න ඕනේ.
ඇත්තටම විශ්වය තුළ නිර්වාණය කියන්නේ මොකද්ද දන්නවද?
පැවැත්මෙන් නිදහස් වෙච්ච ස්වභාවයක්. ඒක නිර්වාණය කියලා බුදුහාමුදුර නමකින් දේශනා කරනවා. ඇත්තටම ඒක සම්මුතියක්. නමක් දීලා තිනවා. පැවැත්මෙන් නිදහස් වෙච්ච ස්වභාවයක්. ශක්ති විශේෂයක් නෙමෙයි. ශක්තිය කියලා කියන්නේ ලිමිට් එකක්. ඒකේ ක්‍රියාත්මකයක් තිනවා. ස්වභාවයක්. ඉපදීමෙන් එහෙම නැත්නම් පැවැත්මෙන් නිදහස් වෙච්ච ස්වභාවයක්. ඒ ස්වභාවයට එකතු වෙන සිසියලුම කෙනාට ඒ ස්වභාවයට සාපේක්ෂව ඉපදීමක් නැහැ, පැවැත්මක් නැහැ. ඒකට නිර්වාණය කියලා බුදුහාමුදුරුවෝ අර්ථකථනය දුන්නා. නිර්වචනයක් දුන්නා. නිර්වචනයක් ඒක. එවන් කියලා කිව්වත් මේ එතකොට මේ ඉස්සවකාශය කියලා කිව්ව මොනවා කිව්වත් අපි මොන විදිහට දුන්නත් කියන්නේ ඉදීම නැහැ කියන තැන තමයි කියන්නේ. නිර්වචනේ බුදුවරු දෙන නමක් දෙන එකට මොනවාද කියන්නේ.